Sri Lanka. ඒකීය දේශයක් උදෙසා පහන් දොරක්. නව ශ්‍රී ලංකා ස්පර්ස් සංවිධානයේ Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සරි ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
සීසලංකා ගුවන් විදුලි නාලිකාව ඔස්සේ අද මේ සිකුරාදා නිවාඩු දවසේ
බොම නිදහස අපි වැඩසටහන සමග සම්බන්ධ වෙලා ඇතයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අද සිකුරාදා වුණාට මම හිතන්නේ අද අදින් පස්සේ දවස් 4ක පමණ නිවාඩු කාලයක් ලැබෙනවා මේ අලුත් අවුරුද්දත් ළඟ ළඟ කිටුව මේන නිසා 31 වෙනිදා කියන්නේ ඊදා දිනේ තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ දැන් කාලෙත් ගෙවිගෙන යන හින්දා අවුරුද්දක් ගෙවිගෙන යන හින්දා මේ අවසන් දවස් කීපේ තමයි හොඳම කාලේ ඔබට මේ අවුරුද්ද පුරා මේ ගෙවි යන අවුරුද්දේ මතක ආවර්ජනය කරන්න. මම හිතන්නේ ඔබ මේ අවුරුද්ද පටන් ගන්න පටන් ගද්දී බලාපොරොත්තු රසක් තියාගන්න ඇති ජීවිතේ තමන්ගේ පෞද්ගලිකව සහ පවුලක් වශයෙන් නැත්තම් රැකියාවේ වෘත්තිමය වශයෙන් I think මම හිතනවා මේ ගෙවි යන අවුරුද්දේ අවසන් කාලයේදී ඔබට හොඳ අවස්ථාවක් තිබෙනවා මේ ගෙවි ගිය කාලය තුලදී ඔබ ඒ බලාපොරොත්තු වුණ දේ වලින් කොතරම් ප්‍රමාණයක් ඔබට ලං වෙන්න පුළුවන් වුණාද කියලා. ඉතින් 2018 වසර 2017 දී ඉෂ්ට කරගෙන ගන්න බැරි බලාපොරොත්තු ආපහු අලුත් මේ ජීවිතයකින් පටන් ගන්න පුළුවන් කමක් ඇතේ කියලා මේ මම විශ්වාස කරනවා. ඉතින් අද මගේ වැඩසටහනට මේ එකතු වෙලා ඉන්න මගේ මිතුරා මට සහයෝගය දක්වන්න අධ්‍යක්ෂ වැඩසටහන අධ්‍යක්ෂණයේ සහයෝගය දක්වනවා දිහාන්. දිහාන් ආයිබෝන්.
ආයිබෝන් සුබ සන්ධ්‍යාවක්.
ඔව් මම හිතනවා මේ දිහාන් මේ නත්තල් කාලේ නත්තල් දින කිහිපයක් පහු වෙලා ගියා. මම හිතනවා ඔබ ක්‍රිස්තියානු බත් කික් නිසා මේ ඔබ මේ ඒ හොඳට සමරන්න නැති කියලා. ඉතින් ඒ වගේම තමයි අද ආසන්න මේ අහන් ඉන්න ගොඩක් අපේ පිරිස ක්‍රිස්තියානි බත්තිකයක් බත්තිකයන් සහ මම හිතන්නේ අනිත් මේ විශේෂයෙන්ම ශ්‍රී ලාංකික වාසීන්ට විශේෂ අවස්ථාවක්. මොකද අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ රටේ විවිධ ජාතීන් විවිධ ආගම් නියෝජනය කරමින් පුද්ගලයන් ජීවත් වෙනවා. ඉතින් ඒ හැමෝම මේකට ඒ කාලේ ඉඳන්ම මේක තමන්ගේ දෙයක් වගේ මේ හැම අවස්ථාවකදීම එකට මේ උත්සවයන් සමරනවා. අපි දන්නා මට අපි ලංකාව හිටපු කාලේ මගේ අසල්වැසි හිටියා දමිල, ඊට පස්සේ ක්‍රිස්තියානි හිටියා, ඊට පස්සේ විවිධ ජාතීන් මුස්ලිම් සහෝදරයෝ හිටියා. අපිට මතකයි ඒ උත්සව කාලවලදී අපේ නිවෙස්වලට ඒ උත්සව ඒ කියන්නේ ලැබෙන ආහාර මොකද අපිට ඒක තමයි බලාපොරොත්තු වෙන පුංචි ළමයි ඉන්න කාලේ. ඉතින් අපේ උත්සවයක් තියෙනකොටත් අපි ඒ ගෙවල් වලට ගිහිල්ලා ඉදේ කරනවා. මම හිතන්නේ අපි ඉදිරියටත් කරන්න ඕන අවශ්‍ය දේ ඒක තමයි නේද?
සාජීවනි.
ඔව්. මේ ඉතින් අද බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මේ අපේ නත්තල සහ ඒ ගිවුණු කාලේ පිළිබඳව ඒ විශේෂ අවස්ථා පිළිබඳව කතා කරන්න. අපි නත්තල ගැන කතා කරොත් විශේෂයෙන්ම අපි නත්තල කියලා සමරන්නේ ඩියන් මේ දැන් ජේසුතුමා ගවලෙනක ඉපදුනා කියලානේ අපි මේ අහලා තිබෙන්නේ ඉපදීමත් එක්ක අපි සමරන්නේ එතුමාගේ එතුමන් වහන්සේගේ ඉපදීම පමණක්ම නෙවෙයි මොකද ඒ ඉපදීමත් එක්ක මේ සාමේ පණිවිඩය කියන දේ නේ දැන් ඒත ජේසුතුමා කියනකොට අපිට එකපාරට මතක් වෙන්න අපිට හැඟීමක් එන මේ 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 සාමේ පණිවිඩය ගෙන ආ කුමරාණේද කියලා ඉතින් අර ඒ ඒ සංකල්පයත් බොහොම වශයෙන්ම මේ ලෝකවාසීන් තුළ මේ 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 පිළිසඳ ගන්න මං හිතන්නේ ජේසුතුමාගේ උපතත් සමගම අපිට මේ හැකියාව ලැබුණා. ඉතින් දිහන් අපි මේ බොහොම මියුරු ගීතයක් තෝරගෙන තියුණා මුලින්ම මේ නත්තල් කාලයේ පවෙල දවස් එක කීපයක් ගියුන නිසාම අපේ රටේ හිටපු මේ ඉතාමත්ම වටිනා සේවයක් කරපු පියතුමෙක්ගේ ගීතයක් පියතුමෙක් රචනා කරපු ගීතයක් මගේ එතුම එතුමන් වහන්සේගේ නම සඳහන් කරන්නේ නැහැ නමුත් ඔබට මේ මේ ගීතය ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දෙනවා මේ ගීතය ගායනා කරන්නේ එන්ජිනින් ගුණතිලක මහත්මිය සමග සීටි ප්‍රනාන්දු මහතා මම හිතනවා අපේ මේ මේ ගීතයෙන් පස්සේ කතා කරන මාතෘකාවට යම් කිසි පූර්ව පෙරවදනක් මේ මේ ගීතය තුළින් ඔබට ලැබෙයි කියලා දවස්වල මේ නත්තල් සමයත් එක්ක දැන් අපි නව ශ්‍රීලන්තේ ජීවත් වෙන හින්දා අපි මාධ්‍යයේ ඔස්සේ බැලුවත් සාමාන්‍යයෙන් අය නත්තල් දවස්වල ගුවන් විදුලිය ශ්‍රවණය කරත් අපිට ගොඩක් වෙලාවට ඇහෙන්නේ මේ ක්‍රිස්මස් කැරොල්ස් කියන දේ. කියන්නේ නත්තල් ගීතිකා කියන දේ බොහොම වශයෙන් ප්‍රචාර වෙනවා. ඉතින් අපි ලංකාවේ බැලුවත් මේ මේ ගීතිකා කියන දේ විශේෂයෙන්ම යම් කිසි උත්සවයක් වුණාට පස්සේ උත්සවයක් සංවිධානය කිරීමේදී නැත්තං පෞද්ගල සමාගම්වල මේ වගේ දේවල් යම් කිසි සංවිධානයක සංවිධානය කිරීමේදී නත්තලත් එකතු කරගෙන මේ ගීතිකා කියන දේ බොහොම වශයෙන්ම යොදා ගන්නවා. ඉතින් මේ ගීතිකාවල විශේෂම තියෙන්නේ ධ්‍යානෙ කියන්නේ අර මේ ජේසුතුමාගේ ඉපදීම සහ ජේසුතුමා මේ ලෝකෙට කුරු සේවය පිළිබඳව එතුමන් වහන්සේ ගැන තමයි බොහෝ වෙලාට කියවෙන්නේ. ඒ වගේම තමයි අපි මුලින් සඳහන් කරාවුගේ මේ එතුමාත් එක්කම මේ පිළිසිඳ ගන්න මේ දෙයක් තමයි සංකල්පයක් තමයි මේ 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 සාමය කියන එකනේ. ඒ සාමය පිළිබඳවත් මේ ගීතිකා තුලින් කතා කරනවා. ඉතින් මේ ගීතිකා ගැන කතා කරද්දී මේ මේ ගීතිකා වලට මේ ගීතිකා වල ඉතිහාසය පොඩ්ඩක් අපිට මේ මේ කතා කරන්න හිතුණා. මේක මේ ගීතිකා මුලින්ම කැරොල් ගායනා ගැන වාර්තා වෙලා තියෙන්නේ මේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සතවර්ෂයේ රෝමේ. ඒ කියන්නේ ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා ලතින් භාෂාවෙන් ලියවුණු දේව භක්ති ගායනා කරමින් තමයි මේ රෝමේ මේ ගීතිකා ගායනා කරලා තිබෙන්නේ. ඊට පස්සේ 9 වෙනි සහ 10 වෙනි සතවර්ෂවල උතුරු යුරෝපීය මේ තාපසාරාම්වල මේ දේව භක්තිය කීතු උපත පිළිබඳව මේ ගායනා කරලා තිබෙනවා. ඊට පස්සේ මේ 12 වෙනි සතවර්ෂයේ තමයි පැරිසේ ජීවත් වූ ශාන්ත වික්ටරී ඇඩම් පියතුමා මේ ජනප්‍රිය ගීතවල තනියොදලා මේ ගීතිකා නිර්මාණය කරලා තිබෙනවා. ඊට ඉස්සෙල්ලා සාමාන්‍ය ගීත නිර්මාණ වෙලා තිබෙන ගීතිකා කියලා තිබෙන්නේ මේ සංගීත නිර්මාණ තුලින්ම නෙවෙයි. ඒ කියන්නේ මියුසික් නැතුව කියනවා. ඊට පස්සේ මේ 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 මෙතුමා තමයි ඇඩම් පියතුමා මේ සාමාන්‍ය ජනප්‍රිය සංගීතවල තනු උපයෝග කරගෙන මේ ගීතිකා නිර්මාණය කරලා තිබෙනවා. ඊට පස්සේ ওই 13 වෙනි සතවර්ෂයේදී ප්‍රංශයේ ඉතාලියේ ජර්මනියේ ඒගොල්ලන්ගේ භාෂාවේ දේශීය භාෂාවලින් ලියවුණු ජනප්‍රිය මේ බැතිකි ප්‍රචාරය කළා තිබෙනවා. ඉතින් ලොකු ඉතිහාසයක් මේ මේ කැරල්ස් වල තියෙනවා, ගීතිකාරව තිබෙනවා. මේ ඊට පස්සේ මේ ඉංග්‍රීසි භාෂාවෙන් මුලින්ම ලියවෙලා තිබෙන්නේ මේ ගීතිකා 1426 දී ජෝන් ඇඩ්ලේ කියන පේතුමාගේ මූලිකත්වයෙන්. එතුමා මේ මං අපි දන්න තරමට මේ මේ සංග්‍රහයේ සඳහන් වෙන තරමට කිතු බැතිගේ 25ක් ඉංග්‍රීසි පරිවර්තනය කළා. ඒ කියන්නේ මේ ලතින් භාෂාවෙන් සහ අනිත් භාෂාවලින් ලියවුණු ගීතිකා ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරලා මේ ගීතිකා ගායනා කරලා තිබෙනවා. ඉතින් මේ මේ ගීතිකා ගැන ලොකු ඉතිහාසයක් තියෙන දැන් අද වුණත් අපේ ලංකාවේ බැලුවොත් ඉතින් මේ ගීතිකා බොහෝ වශයෙන්ම පල්ලිවල මූලික කරගෙන ඉතින් අර දැන් අද එන ගායක ගායිකාවන්ගෙන් සාමාන්‍ය ක්‍රිස්තියානි බත්තික මේ ගායකයොත් ගත්තොත් නිහන් මං හිතන්නේ මේ මේ ඒ අර ක්‍රිස්තියානි පල්ලිවලට ගිහිල්ලා ඒ මේ ගීතිකා ගායනා කරමින් ලබාගත්තු මේ අත්දැකීම ඔවුන්ට පරිණතභාවයට පත් වෙනකොට ඒක ලොකු උපහාරයක් වෙලා තිබුණා. ගීතිකා ගායනා කරන්න මං හිතන්නේ නිකන් ගායනා කිරීමක් නෙවෙයි. අපේ ගීත සාහිත්‍ය බැලුවොත් සාමාන්‍ය කවි මේ පැල් කවි ඒ වගේ මේ මේ තියෙනවනේ එක එක ශෛල්‍ය. ඉතින් ඒ වගේ ශෛලියක් මේ ගීතිකා වලට වෙනම නිර්මාණය කරලා උස් එක පාට කඩහන උස් පහත් කරන්න ඕන නේද? ඒක එකම සමාන මට්ටමින් ගායනා කරන්නේ නැහැ. ඒ ලොකු ඉතිහාසයක් මේ ගීත මේ ගීතිකා වලට තිබෙනවා. ඉතින් කලන දැන් අපි දැන් අපිට හිතුණා දැන් අපේ විශේෂයෙන්ම මේ සමාන කලන කියනම කතා වෙන්නේ ධ්‍යාන තමයි අද මාසෙත් සම්බන්ධලා ඉන්නේ. මේ දැන් අපේ රටේ දැන් අපි දැන් බොහෝ වෙලාට අද කතා කරන දේක් තමයි දැන් අද බැලුවොත් නත්තල කිව්වට පස්සේ කොහොම අර උත්සව වලටම මුල් තැන දීලා කරන දෙයක් වෙලා තියෙනවද කියලා හිතෙන මං හිතන්නේ නත්තල විතරක් නෙවෙයි අපේ රටේ විශේෂයෙන්ම දැන් ලෝකයේ පැවැත්වෙන හැම උත්සව මේ ආගමික උත්සවලන්නෝට ওই දේ තමයි වෙලා තිබෙන්නේ. නමුත් ජෙසුතුමා මේ සාමාන්‍යයෙන් උන් නත්තල කියන ඉදීමත් එක්කම අදහස් කරේ අර බොහොම දුප්පත් පවුලකින් එතුමන් වහන්සේ ඉපදුනේ නේද? ඉතින් ඉපදිලා ලෝකෙට ලොකු සේවාවක් කරා. ඉතින් මං හිතන්නේ සැබෑ මේ ක්‍රිස්තියානි බත්තිකෙක් වුණත් බලාපොරොත්තු වෙන්නේ මං හිතන විදියට මේ ලෝකේ හැමෝටම එක විදියට අර සමානත්මතාවයෙන් කුසගින්න නැතුව මේ ජීවත් වෙන්න මේ වටපිටාවක් ලබා දෙන එක නේද? ලබා දෙන්න ප්‍රාර්ථනාවක් කරන එක. ඊට ඒ ප්‍රාර්ථනාවක් කළා විතරමදි තමන් පුළුවන් විදියට ඒ සමාජයට රටට ලෝකයට වැඩක් කරන්නේ කොහොමද කියලා යම්කිසි මේ සිතීමක්. ඒ කියන්නේ ඒ සංකල්පයක් තමන්ගේ මනසේ ගොඩනවා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ දැන් අපේ රටෙත් විශේෂයෙන් මේ ක්‍රිස්තියානු මේ මේ නත්තලත් එක්ක අපිට මතක් වෙන දැන් අපි මුලින්ම ඇහුව මේ ගීතිකාව ගායනා කරේ මොකද මේ ගීතේ නම මතකද මේ රෑතලු හිනහිනවා කියන ගීතය රචනා කරේ දැන් ගායනා කරේ අංජලින් ගුණතිලක මහත්මිය සමග සීටි ප්‍රනාන්දු මහත්මා මේ ගීතය රචනා කළ තිබෙන්නේ ධ්‍යාන් ඕ මේ මර්සලින් ජයකුඩි පියතුමා ඉතින් මර්සලින් ජයකුඩි පියතුමා ගැන කතා කරද්දි මං හිතන්නේ අපේ රටේ හිටපු විශේෂම පුද්ගලයා ඒ කියන්නේ එතුමාට ආදරය කරන ගෞරව කරන පිරිස මං හිතන්නේ ක්‍රිස්තියානු බත් කියන්ට විතරක් සීමා නොවි මං හිතන්නේ මුළු ශ්‍රී ලංකාවකම ආදරය කරපු චරිතයක් තමයි එතුමන්. ඒ කියන්නේ එතුමා මේ 1902 ජූනි මාසේ 3 වෙනිදා තමයි ඉපදිලා තිබෙන්නේ මේ දංකුඩු කියන ප්‍රදේශයේ. ඉතින් එතුමා මේ මුලින්ම අධ්‍යාපනය හදාරන්න යන්නේ මේ සෙන් ජෝසප් විද්‍යාලයේ කොළඹ තිබෙන. ඉතින් ඔහුට ඒක අවස්ථාවකදී මේ ඔබ දන්නවා දැන් මේ මේ සෙන් ජෝසප් කියන්නේ විශේෂයෙන්ම මේ රජයේ පාසලක් නෙවෙයි සාමාන්‍ය මුදල් ගෙවලා තමයි අධ්‍යාපනය ලබා ගන්න ඕන. ඉතින් එක අවුරුද්දක් ඔහුට මේ පාසලට යන්න බැරි මට්ටමකට උදා වෙලා තිබෙනවා. මොකද ඌට ඒ අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය ගෙවා ගන්න තමන්ගේ දෙමාපියන්ට මුදල් නැති හින්දා. ඉතින් මේ වගේ දුක්ගැහැර තමයි ඌ අධ්‍යාපනය ලබලා තියෙන්නේ. ඊට පස්සේ මේ පසු කාලිනව ඌ පියතුමෙක් විදියට මේ පල්ලියේ මේ කියන්නේ පියතුමෙක් විදියට තමන්ගේ රාජකාරි පටන් ගන්න. ඉතින් ඊට පස්සේ තමයි ඌ මං හිතන්නේ ශ්‍රී ලාංකිකයන් තුල ගොඩක් මේ මේ ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ඉතින් එතුමා ගැන කතා කරද්දී ධ්‍යාන ඇත්තන විශේෂයෙන් කතා කරන්න ඕන මේ එතුමා දැන් ඔය දැන් අර ගම්බද පරිසරයෙන් හැදිවෙන්නේ හින්දා විශේෂයෙන්ම මේ මේ අපේ රටේ තියෙන සංස්කෘතියට බොහොම ආදරය කරපු පුද්ගලයෙක්. කියන්නේ අර දැන් 1920 කියන්නේ 20 ගණන් 30 ගණන් 40 ගණන් වෙද්දී අපේ රටේ දැන් නිදහස ලැබුණේ 1948 නේ. ওই කාලෙත් එක්කම මේ මේ අර මිනිස්සුන්ට යම්කිසි හැඟීමක් ආව මේ අපේ රට ගැන සංස්කෘතිය ගැන හැඟීමක් ආව. ඉතින් මේ මෙතුමා මේ අර මිනිස්සුන්ට දැන් ඒ හැඟීම ඇති කරවන්න තමන් ඉතාමත්ම වටිනා මේ කවි නිර්මාණ ගීත මේ 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 රචනා කළා තිබෙනවා. ඉතින් ඒක ඒ රචනා වලින් මේ කීපයක් මම ඔබට මතක් කරලා දුන්නත් සමන් ඔබටත් ඒව මතකත් ඇති. මේ රොණට වඩින බිඟු ඔබේ නිලුම් පිපිලා පෙතිවිසිරීලා සුවඳ මලේ පිපි කුමුදුණියේ. ඒ කියන්නේ මේ මේ ගීත රචනා කළා තිබෙන්නේ අර මේ මේ අපේ ජාතික සංස්කෘතියේ තියෙන මේ විශේෂම ස්වභාව ධර්මයේ උදාහරණ මේ ಉಪಯೋಗ කරගෙන. ඉතින් විශේෂම ඔබට මතක ඇති මේ ඒ කාලේ සුනිල් ශාන්තයන් විශේෂයෙන්ම අපේ සිංහල සාහිත්‍යයට සිංහල සංගීතයේ ලොකු මෙහෙයක් කරා. ඒ එතුමාගේ ගමනම වගේ යමින් මේ මිනිසුන්ට යම්කිසි මේ ජාතික ආලයක් ජාතික හැඟීමක් ඇති කරන්න මෙතුමන් වහන්සේ ගොඩක් මේ මේ ක්‍රියා කරා. මේ 1949 කියන්නේ අපි 1948 පෙබරවාරි මේ විසියට තමයි නිදහස ලැබුවේ. ඉතින් මේ දැන් අපි ඔබ දන්නවා ඇති අපි මේ ජාතික ගීත රචනා කරේ මේ ආනන්ද සමරකෝන් මහතා. ඉතින් ආනන්ද සමරකෝන් මහතා මේ ගීත රචනා කළා. පසු කාලින හොට මේ මේ ඔහුට මේ විදේශ රටකට සංචාරය කරන්න ලැබෙනවා. ඉතින් මේ මේ සංචාරය කරන ලැබීම නිසා මේ ගීතය රචනා කරාට මේකට අවශ්‍ය මේ 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 අර ගායනා කිරීමක් කියන්නේ මේ විෂය ලොකු පිරිසක ඉස්සෙල්ලා අර ගායනා කරලා මේ 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 නමෝ නමෝ වාතා කියන ගීතය අර අපේ සංගීත මේ අපේ සංස්කෘතියට බද්ධ වෙන විදිහට මිනිසුන්ට මේ යවන්න ලොකු වගකීමක් මේ මර්සිනි ජයකොඩි පියතුමාට බාර වෙනවා. ඒ කියන්නේ ඌට අවස්ථාව ලැබෙනවා මේ මියුසික් විද්‍යාලයේ සිටින මේ ඒ කාලේ ඉගෙනු ලැබූ මේ දැරිවියන්ට මේ ගීතේ පුහුණු කරන්න. පුහුණු කරලා ඊට පස්සේ මේක මේ විශේෂම රාජ්‍ය අනුග්‍රහය වැතුව මේ උත්සවයේ සංවිධානය වෙලා මේකෙන් පස්සේ ඇත්තරම ලංකාවේ පසු කාලින වශයෙන් ජාතික ගීය වශයෙන් පිළිගැනීමටපත් වුණු ශ්‍රී ලංකා මාතා කියන ගීතේ ලොකු වැඩ කොටසක් මේ තිරේ පිටිපස්සේ මෙ මෙසලින් ජයකුඩි කියන පියතුමන් ඉන්නවා. ඒ කියන්නේ අපි දන්න තරමට අපි අහල විදිහට නිදිර ආනන්ද සමර්කෝන් මේ ගීතේ රචනය කරාට ඊට පස්සේ ලොකු මෙහෙයක් ආන මේ සිනින් ජයකොඩි පියතුමා කළ තිබෙනවා. ඉතින් මේ ඊට පස්සේ 1949 මේ දැනටත් ඔය මේ හැම සතියකටම සැරයක් රචනා මේ 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 ලියවෙන ඥානරත්න ප්‍රදීපේ කියන ක්‍රිස්තියානු ග්‍රන්ථේ මුලින්ම මේ මේ ග්‍රන්ථයේ ආරම්භක පුරුකයක් කියන්නේ මෙහෙවරක් කරපු පුද්ගලෙක් විදිහට තමයි මේ මර්සිලින් ජයකොඩි කියන පේතුමා සඳහන් වෙන්නේ ධ්‍යාන. ඊට පස්සේ පසු කාලන වශයෙන් ඔහුට මේ අවස්ථාව ලැබෙනවා මේ ශාන්තිනිකේතනේ. කියන්නේ ඔබතුමා දන්නවා මේ අර රවීන්ද්‍රනාත් මේ ටාගෝර් කියන මහා ශ්‍රේෂ්ඨ පඬිත මේ 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 ඔව් ඉන්දියාවේ ජීවත් වුණු පුද්ගලයාගේ සංකල්පයක් මත ආරම්භ වුණු මේ කලානිකේතනේ. කියන්නේ ශාන්තිනිකේතනේ අධ්‍යාපනය ලබන්න. විශේෂයෙන්ම කාලික මේ කලාව පිළිබඳ වැඩිදුර මේ හදාරන්න. ඉතින් ඒ අවස්ථාව මෙතුමාට ලැබෙන. ඉතින් මේ ඉන්දියාවේ ගිහිලා හදාරලා මේ ශිල්පය මේ කලාව හදාරලා එද්දී ඔහුට මුලින්ම පත්වීම ලැබෙන්නේ මේ මේ ධ්‍යාන යාපනයේ සෙන් පැට්‍රික් කියන විද්‍යාලයේ මේ යාපනයේ. ඉතින් යාපනයේ අපි 1948 50 ගණන් වල දැන් මේ කතා කරන්නේ. ඉතින් ඒ කාලේ දැන් අපේ මේ මේ ජනවාර්ගික යුද්ධය පටන් ගත්තේ 1981 විතරනේ. ඉතින් ඒ කාලේ 56 කියන්නේ ඉතින් අපි අර දැන් වගේ මම දැනටත් වඩා ඒ කාලේ බොහොම සාමූහිකයත් මේ මේ ජනතාව අතර තිබුණා. මොකද අපේ විද්‍යාව කියන්නේ ඉංග්‍රීසියෙන් අපේ රටෙන් කියන්නේ 1970 අපිට ලැබුණේ මේ පූර්ණ කාලීන 1970 ලැබුණ 1970 ගන්න. නමුත් මම කියන්නේ අර ඉංග්‍රීසියෙන් අපේ රට තුල පාලනය කිරීමෙන් මේ උන් මේ කියන්නේ එංගලන්තයේ කියන්නේ උන්ගේ අපේ ලංකාවේ මිනිස්සුන්ට මේ පාලනය බාර දීලා ගියේ 1948 නේ. ඉතින් ඒ කාලෙ විදිහ මේ යාපනය කියන නගරයත් එකම අපේ මේ අනිත් නගර වගේ බොහොම සාමූහිකත්වයෙන් ජනතාව වාසය කරා. ඉතින් මේ මෙතුමා මේ මේ යාපනයට ගිහිල්ලා ගත කරපු කාලය ඔහු ඇත්තරම බොහොම සුන්දරත්වයෙන් මේ සලකලා තියෙන. මොකද යාපනයේ බොහෝ වෙලාවට ජීවත් වෙන්නේ දෙමළ මිනිස්සුන නේද? දෙමළ මිනිස්සු. ඉතින් මේ දෙමළ මිනිස්සු බොහොම මේ මේ ඉතාමත්ම මේ සැහැල්ලුවෙන් ඉතාමත්ම සරලව මේ මේ ජීවිතයක් මේ සුන්දර යාපනයේ ගෙවුණා කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. ඉතින් ඔහු මේ පිළිබඳව මේ මේ කවි කියන්නේ හැම සතියකට සැරයක්ම මේ 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 යාපනයේ පිළිබඳව සුන්දරත්වයන් පිළිබඳව මේ කවි ලියුවත් කියලා මේ සඳහන් වීමක් තිබෙනවා. ඉතින් එතුමාගේ කරපු සේවය ගැන කතා කරොත් අපි අමතක කරන්න බැරි අවස්ථාවක් තමයි මේ රේඛාව කියන චිත්‍රපටි. ලෙස්ටර් ජේම්ස් පීරිත් මහත්මයා මේ අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටිය මේ රේඛාව. මං හිතන්නේ ලංකාවේ ලොකු සංදිස්ථානයක් ඇති කරපු චිත්‍රපටයක් මේ රේඛාව කියන චිත්‍රපටිය. විශේෂයෙන්ම කියන්න ඕන දැන් ඔය ඊට ඉස්සෙල්ලා මේ තිරගතුණු චිත්‍රපටි බොහෝ වෙලාවට මේ දකුණු ඉන්දියානු ආභාෂය ඇතිව නිර්මාණය කරපු චිත්‍රපටි සහ මේ ඒවා අර කියන්නේ ගෘහස්ථයක තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. නිකන් එලිමහනේ මේ තිරගත වුණු මේ 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 චිත්‍රපටි නෙවෙයි. ඉතින් බොහොම ලකුණක් චිත්‍රපටි සහ මේ සිංහල සංස්කෘතිය ගැන ලොකු කතාවක්. ඒ කියන්නේ ගැමියන්ගේ චරිතය ජීවන මේ 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 ජීවන වෘත්තීන් මේ මුල් මේ මූල කරගෙන තමයි වස්තු බීජයන් කරගෙන තමයි මේ ගියේ මේ කතාව මේ නිර්මාණය වෙලා තිබෙන්නේ. මං හිතන්නේ රේඛාව චිත්‍රපටයේ අපේ සිංහල සිනමාවේ ලොකු සංදිස්ථානයක් ඇති කරපු ගීතයක් මේ 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 සමාවෙන්න මේ සිනමා මේ කෘතියක්. ඉතින් මේකේ මේ සිනමා මේ පටේ හැම ගීතයකම ගීත රචනා කරලා තිබෙන්නේ මර්සිලින් ජයකොඩි කියන පියතුමා. ඒ වගේම තමයි විශේෂත්වයක් වෙන්නේ මේ සුනිල් ශාන්තයන් තමයි මේ ගීතේ මේ හැම මේ ගීතයකටම සංගීතය සපයලා තිබෙන්නේ. ඉතින් ලොකු හොඳ සුසංගයක්. ඒ වගේම තමයි මේ ලෙස්ටර් ජේම්ස් පීර් මහත්මයා ඇත්තටම අපේ සිනමාව අපේ රට ලොකු තැනකට, ඒ කියන්නේ මිනිස්සුන්ට මේ රසවිඳින් ඇති කරන්න, අපේ රට ගැන මේ ආදරයක් ඇති කරන්න, ලොකු හැඟීමක් ඇති කරන්න මේ කලාවට කොච්චර පුරවන්ද කියනවා නම් මේ වගේ නිර්මාණයක් දැක්කහම අපිට මේ පිළිඹු වෙනවා ධ්‍යාන. ඉතින් මේ 1956 දී තමයි මේ මේ රේඛාව කියන චිත්‍රපටයේ තිරගත වෙලා තිබෙන්නේ. මේ චිත්‍රපටයේ කොතරම් මේ ප්‍රසිද්ධ වුණාද කියනවා නම් මේ ඒ කාලේ තිබිලා තියෙනවා මේ දැන් හැම අවුරුද්දෙම වගේ තියෙනවානේ සාමාන්‍ය අර පර්සනලිටි බෙස් පර්සනලිටි කියන්නේ ඒ වගේ පෞරුෂත්වයක් වැඩිම පෞරුෂත්වයක් තියෙන පුද්ගලයා හොයන්න ඡන්ද විමසුමක් එනවා සමීක්ෂණයක් වගේ දෙයක් සංගරාවගේ මේක Sunday Observer ඔබ්සර්වර් කියන මේ පුවත්පත් මගින් සමීක්ෂණයක් කළා තිබෙනවා මේ සමීක්ෂණයේ මගින් හෙවිලා තිබෙනවා මේ මර්සිලින් ජයකොඩි කියන ප්‍රේතුමා තමයි මේ අනිත් කට්ටිය අභිබවලා ලොකු ජනප්‍රියත්වයක් මේ එතුමා ලැබිලා තිබෙන්නේ කියලා. ඉතින් මේ මේ බර්කියුදෙන් 1956 කියන්නේ මේ මේ ධ්‍යාන මං කියන්නේ ලොකු මේ අපේ 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 දැනට ප්‍රවීණන් සහ අපේ රටට අමිල මෙහෙවරක් කරපු කලා ශිල්පියන් ජීවත් වුණු කාලයක්. ඒ කියන්නේ රුක්මනී දේවි මහත්මිය, ඊට පස්සේ මේ BAW ජයමාන්න මහත්මයා, ලැඩ්ලි රණසිංහ, සිරිසේන විමලවීර, ඒ වගේම තමයි මේ අපේ මුහුදින් බේක් මහත්මයා. කියන්නේ මුහුදින් බේක් මහත්මයා ගිය අදටත් මේ අපේ මිනිස්සු අහනවා. විශේෂයෙන්ම දැන් නත්තල් කාලෙට අපේ මේ මේ මර්සිලින් ජයප්‍රියතුමාගේ ගීත ශ්‍රවණය කරනා වගේම සාමාන්‍යයෙන් වෙසක් කාලේට වගේ අපි ශ්‍රවණය කරන්නේ මුහුදින් බේක් මහත්මයාගේ ගීත නේද? ඒකේ ඉතින් මේ මම හිතන යාතින් අතර සංයෝජනය මේ කියන්නේ සහජීවනය මම හිතන්නේ මොනවට ඔප්පු කරනවා ඒ වගේ මේ මේ උදාහරණ. ඉතින් මේ කොහොම වුණත් මේ පුද්ගලයන් අභිබවලා මේ ඔහුට ලැබිලා තිබෙනවා. ඒ කියන්නේ මර්සිලින් ජයකොඩි ප්‍රේතුමා ලැබිලා තියෙනවා මේ වැඩිම පෞරුෂත්වයක් ලොකු සේවා කරපු ඒ ගෞරවය එතුමාට හිමිලා තියෙනවා. නමුත් එතුමා ඇත්තට මේක පිළිගන්න කැමතිලා නැහැ. ඌ මේ කියලා තියෙනවා මේකේ මේ රේඛාව චිත්‍රපටියේ මේ ගීතවලට ලොකු කාර්යයක් ඉටු කරලා තිබෙන සංගීතයේ සුනිල් ශාන්ත මහත්මයා කියන. නමුත් එහෙම කියලත් ඒ පෞරුෂත්වයේ කියන ඒ කියන්නේ ඌට ලැබුණු ඒ ආගය කිසිම වෙලකින් අඩු වෙලා නැහැ. මේ ඒ කාලේ හිටපු අධ්‍යාපන ඇමති තමයි DW දොස්තර DW දහනායක මහත්තයා. එක වරක කියපලා තිබෙනවා ඇත්තරම දැන් ඔහු අධ්‍යාපන ඇමති වෙලානේ ඉඳලා තිබෙන්නේ දයන්. එක වරක කියලා තිබෙනවා ඇත්තරම මේ මට මේ පියතුමා වගේ එක ගීත රචනා කරන්න පුළුවන් නම් මං හිතනවා මේක මේ ඇමතිකමකටත් වඩා මට ඒ අවස්ථාව වටිනවා කියලා. මොකද හැමෝටම පිටින් නැහැනේ ගීත ලියන්න. අපිට උනත් ගීත මාකර කුරුටු ගන්න පුළුවන්. නමුත් අර යම්කිසි පණිවිඩය සමාජයට එකතු කරන්න යවන්න එය හැමෝටම බෑ. ඉතින් ඒ වගේ ලොකු සේවයක් මේ මේ එතුමා විසින් ඉෂ්ට කළා තිබෙනවා. මේ කියන්නේ ඒ විතර නෙවෙයි ඇත්තටම එතුමන් වහන්සේ තින් නැතුව නවතින් නැතුව ගොඩක් ප්‍රසිද්ධියට පත් වුණේ 1976 දී. මේ කියන්නේ කවි සංග්‍රහයක් ලිව්වා කවිය කියන මේ මැගසින් එකකට සංගරාවකට මේ 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 බෞද්ධ සංස්කෘතිය පිළිබඳව. දැන් බොහෝ වෙලාවට දැන් අපි බොහෝ වෙලාවට දැන් කෙරෙන්නේ දැන් ක්‍රිස්තියානි ආගමික පියතුමෙන්නම් ඒ ක්‍රිස්තියානි ආගමික සංකල්පය ඒ දාම් පිළිබඳව විතරයි සාමාන්‍යයෙන් දේවල් ලියවෙන්නේ හැකියාව තිබුණා. ඊට පස්සේ නැත්තම් බෞද්ධ ආගමික මේ හාමුදුරුවෝ නමක් නම් බොහෝ වෙලාවට බෞද්ධ ආගමික දර්ශනය පිළිබඳව විතරයි ලියවෙන්නේ. නමුත් මෙතුමන් වහන්සේ දැන් මුලින්ම මම සඳහන් කරා යාපරේණි කියලා දමන සංස්කෘතියත් එක්ක ලොකු දේවල් මේ ඒ උන්ගේ සංස්කෘතිය ගැන කවි ලිව්වා කියලා. මේ තුමන් නවතින්නේ නැතුව මේ කවිය කියන සංගරාවට සතිපතා මේ මේ බෞද්ධ සංස්කෘතිය සහ ඒ ආභාෂයන් පිළිබඳව මේ මේ කවි ලියන්න පටන් ගත්තා. ඒකෙන් ගොඩාක් ප්‍රසිද්ධියක් හම්බුණා මේ මුතු කියන කවි පන්තියට. මේ කවි පන්තිය මේ කවිය කියන සංගරාවේ ඇත්තටම ප්‍රතිචාරණ පස්සේ ඔහුට මේ මසලින් ජයකුඩි මේ මැතුමාට පියතුමාට මේ හොඳම මේ කාව්‍ය ග්‍රන්ථයට හිමි සම්මානය 1979 දී ජනාධිපති සම්මානයක් ලැබෙනවා. එතනින් නවතින්න නැතුව අන්තර්ජාතික වශයෙන් එතුමාට මේ මැග්සයිසේ සම්මානය 1983 ලැබෙනවා. මං කියන්නේ ලංකාවේ මේ මැග්සයිසේ සම්මානය ලබාගත් මේ ඉතාමත්ම අතලොස්සක් මේ පුද්ගල සංඛ්‍යාව තමයි සිටින්නේ. ඉතින් එතුමාගේ ජනප්‍රියත්වය සහ එතුමා කරපු සේවයේ මනාවට මේ පැහැදිලි වෙනවා. ඉතින් ওই කාලෙම තමයි දැන් මම කියාගෙන ගියේ කලින් ධ්‍යාන මට හිතෙනවා මේ දැන් මේ වගේ දේවල් ඇත්තන අපි දැන් නත්තල් කාලය තුලදී ඒ වගේ කතා කරනා වගේම මේ ලොකු සේවා කරපු පුද්ගලයන් පිළිබඳ යම්කිසි දැනුවත් කිරීමක් කරනවා එක වටනවා නේද දැන් එතරම්මයි මේ මෙතුමා 1902 ඉපදිලා 1996 තමයි නැති වෙලා තිබෙන්නේ අවුරුදු 96ක් 97 96ක් විතර ජීවත් වෙලා මේ ඉතින් ලොකු සේවාවක් ඒ අතරතුර කරා 98 තමයි එතුමා නැති වෙලා තියෙන 96 නෙවෙයි ඉතින් 99 අවුරුදු 96 ජීවත් වෙලා මම හිතන්නේ ඔහු හිටපු කාලය තුල මේ තමන්ට ලොකු බාධකාව ඒ කම්කටොළුවා මේ හැම දෙයක්ම ජීවිතේ ජයග්‍රහණයක් මේ කරගන්න ඔහු හැම වෙලාවම උත්සාහ කරා මන්ද තමන්ගේ ජීවිතය තුළින් ලොකු මේ පාඩමක් අපිට ඉගෙන ගන්න පුළුවන් නේද ඉතින් මේ එතුමා ඇත්තරම මේ මේ ඒ කාලේදී මේ ඔය හෙලහවුල කියලා කියන්නේ හෙලහවුල කියලා මේ මේ කාව්‍ය සංසදයක් පටන් ගත්තා මේ ධ්‍යාන මේ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේකේ මේ මුලින්ම ඉනිෂියේට් කරලා තියෙන ඒ කියන්නේ මේක සංකල්පෙ මුලින් පටන්ගෙන තිබෙන්නේ මේ අපේ රටේ භාෂාවට ලොකු මෙහෙවරක් කරපු සිංහල භාෂාවට ලොකු මෙහෙවර සිංහල භාෂාවේ පියා කියලා සඳහන් වෙනවා මේ මුරිදාස කුමාරතුංග මහත්මයා මේ ඉතින් එතුමා මේ පටන් ගත්ත මේ සංකල්පෙ මේ හෙලහවුලේ පූර්ණ කාලීන ඒ කියන්නේ ඒ කාලේ ඉඳන් හිටපු මේ සමාජිකයෙක් තමයි මේ පියතුමා. ඉතින් මේ හෙලහවුල කියන්නේ බොහෝ වෙලාවට මේ අපේ සිංහ සංස්කෘතිය අපේ භාෂාව ගැන මේ සමාජයට යම්කිසි හරවත් විදිහට පණිවිඩයක් ගෙන ගන්න පුළුවන් ලොකු මේ ඉතාමත් වැදගත් සංගමයක්. ඉතින් ඒ කාලේ ඔය දැන් අපි අද කතා කරන්නේ 70 ගණන් වල 80 ගණන් වල තමයි අපේ සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය කියලා මේ මේ අදහස් කරන මේ සඳහන් කරන ඒ කාලේ නේද අදත් ගීතයක් ඇහුවොත් බොහෝ වෙලාවට ඒ කාලේ නිමෙච්ච ගීතනේ. ඉතින් මේ 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 කාව්‍ය සංසදයේ මේ මේ හෙලාවුල කියන මේ සංසදයේ තුලින් ඒකට ලොකු මේ මෙහෙවරක් ඉටු වුණා. ඉතින් මේ මේ මෙතුමා කළපු මෙහෙවර පිළිබඳව පස්සේ කාලේදී මේ මේ අති පූජ්‍ය මේ දොස්තර ඉත්තේපානේ ධර්මාලංකාර හිමියන් විසින් පොතක් රචනය කළා මේ ධ්‍යාන. මේ පොත රචනය කරේ ඇත්තරම මේ මර්සිලින් ජයකොඩි කියන පෙතුමා පිළිබඳව. මේ පොතේ මේ නම යොදලා තිබ්බේ මල්පලේ උපන් පන්සලේ පියතුමා කියලා. ඒ කියන්නේ අර පන්සලේ උපන් පියතුමා කියලා අදහස් කරේ ඌ අර බෞද්ධ සංස්කෘතිය ගැනත් ඉතාමත්ම සුබවාදීව ඒ තුලින් සමාජයට ගන්න පුළුවන් ආදර්ශය. ඒ කියන්නේ එක රාමුවකට වෙන්නේ නැත්නම් අපි ආගම වලට කොටු වෙන්නේ නැතුව හැම මේ ආගමකම ලොකු වැදගත් පාඩම් තියෙනවා අපි ඉගෙන ගන්න නේද. ඉතින් මේ එතුමා කරපු සේවයේ පිළිබඳව තමයි මේ උන්වහන්සේ තේපානේ ධර්මාලංකාර හිමියන් වහන්සේ මේ පොත රචනා කරේ. මේක නම දීලා තිබෙන්නේ මේ මල්පැලේ උපන් පන්සලේ පියතුමා කියලා. මං ඔබට මේ කතාව කියද්දී මේ ධ්‍යාන මත උරු මතක් කරා. දැන් මෙතුමා මේ සෙන්ට් ජෝසප් විද්‍යාලය ඉගෙන ගන්නකොට අවුරුදු කාලයක් ඔහුට පාසලට යන්න හම්බෙන්නේ නැහැ. මේ අවශ්‍ය මුදල් ප්‍රමාණය ගෙවා ගන්න බැරි හින්දා. ඉතින් මේ මේ මේක ඇත්තටම සිදු වුණේ බොහෝ වෙලාවට මේ අර මුදල් මතින් මේ පෞද්ගලික අධ්‍යාපනය නිසා. නමුත් පසු කාලෙන් ඔබ දන්නවා ඇති මේ නිදහස් අධ්‍යාපන ක්‍රමය බිහි වුණා. මේ නිදහස් අධ්‍යාපන ක්‍රමයට බොහෝ සටන් කරපු පුද්ගල පිරිසක් ඉන්නවා, අනුකාරික දෙනුතුමා වගේ පිරිස්. ඉතින් මේ නිදහස් අධ්‍යාපන ක්‍රමයේ තුලින් අපේ විශේෂයෙන්ම දුප්පත් ගම් පාසල් මේ ගම් දනම් වලින් ඉන උදවියට පවා මේ අධ්‍යාපනයේ නොමිලේ කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් මෙතුමන් මහන්සේ මේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව පෞද්ගලික අධ්‍යාපනයේ ලද පුද්ගලික විදියට මේ නිදහස් අධ්‍යාපනය ලොකු අගය කිරීමට ලක් කරා. ඉතින් මේ ඉතින් ඇත්තටම මේ මෙතුමා සාමාන්‍ය දැන් අපි බොහෝ වෙලාවට දකින මේ ගොඩක් උපදෙස් දෙන්න සමාජය තුළ පුද්ගලයන් ඉන්නවා නේ. නමුත් අපි බැලුවොත් උන්ගේ පෞද්ගලික ජීවිතය සහ උන් මේ ප්‍රැක්ටිකලි කියන්නේ ජීව තමන් ජීවත් වෙද්දී ඒවා ප්‍රායෝගික තමන් කියන දේවත් අදහනවද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. මම කියන්නේ ආගමික නායකයන් බොහෝ ආගමික නායකයෝ තියෙනවා, ඒ වගේම විශේෂම දේශපාලන චරිත තියෙනවා. නමුත් මෙතුමන් වහන්සේ තමන් කියපු දේ ඉතාමත්ම මේ වචනේ පරිසමාර්ථයෙන්ම ඒ විදිහටම මේ ජීවත් වුණු පුද්ගලෙක් නේද. ඒ කියන්නේ එතුමා මේ බැක්සයිසේ සම්මාත මේ සම්මානය ලැබුණානේ ඔහුට මේ අර මුතු කියන මේ කාව්‍ය නිර්මාණයත් එක්ක. ඉතින් මේ මේ සම්මාන ලැබුණාත් එක්කම ධ්‍යාන ඔබ දන්නවා ඇති. මේ සම්මාන වලට අන්තර්ජාතික සම්මාන නිසා ලොකු මුදල් පරිත්‍යාග ලැබෙනවා. මේ මුදල් පරිත්‍යාගයේ මුළු පරිත්‍යාගයේම ඔහු මේ ශ්‍රී ලංකාවේ ආර්ට් සෙන්ටර් එකක්, ඒ කියන්නේ කලා මේ පරිසර දෙයක් නිර්මාණය කරන්න ඔහු වියදම් කරා. ඒ වගේම තමයි මේ තව කොටසක් සිංහල පොයිට්ස් එතු ඒ කියන්නේ සිංහල කවියන්ගේ සංගමයට ඇසෝෂියේෂන් එකට යොමු කිරීමක් කරා. ඒ කියන්නේ එහෙම වුණාට පස්සේ දිරිදැන්වීමක් කරනවා. මොකද සාමාන්‍යයෙන් ඔයනේ අහිංසක මිනිස්සුන්ට ආවට පස්සේ දිරිදැන් ඒ කියන්නේ දිරිගැන්වීමක් තිබිය යුතුයි. නැත්තම් ඒ වගේ දෙයක් කෘතිමී වශයෙන් නියැලෙන්න බැහැ නේද? මේ ලොකු සේවාවක් ඒ වගේ ඒ තුලින් කරා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම දුප්පත් කැමි පාසල්වලින් මේ අධ්‍යාපනයේ හදාරන දරුවන්ට ශිෂ්‍යත්වයන් ලබා දෙන්න උන් කටයුතු කරා. ඒ වගේ මේ වැඩසටහන වල නියමිත විදියට මේ ලොකු සේවයක් කරා. මේ එතුමා විසින් මේ කරපු සේවයට ඇත්තෙනම කලාසූරි ටයිටල් ඒ කියන්නේ කලාසූරි සම්මානය එතුමන් පියතුමාට ලැබුණා. ඒ කියන්නේ මේ කලා මේ ශූරි සම්මානය ඉතාමත්ම මේ 14කට පමණක් පිරිනැමෙන සම්මානයක්. ඉතින් ඒ වගේම තමයි මේ ක්‍රිස්තියානු මේ සංගමයේ සහ ඒ පල්ලින් එකතු වෙලා මේ එතුමන්ගේ පියත්පන් වහන්සේට කිතු නන්දන ප්‍රණාමය කියන සම්මානය මේ මේ පිදුවා. ඔහු මේ ක්‍රිස්තියානු ධර්මයට අධි පුද්ගලයන්ටත් ක්‍රිස්තියානු අදහන පුද්ගලයන් සහ අනින්‍ය ආගමික අනිත් මේ අනිත් හැම ආගමක් නියෝජනය කරන පුද්ගලයන්ට කරපු මේ අමිල මෙහෙවර උදෙසා ඒ කියන්නේ ඒ සම්මාන දෙකම ඉතුමන් වහන්සේට මේ ලැබුණා. මම හිතන්නේ අපේ රටේ ඉතිහාසය බැලුවොත් සාමාන්‍යයෙන් මේ ක්‍රිස්තියානු පියතුමෙකුට ලැබෙන්න ඕන උපරිම ගෞරවය ලැබුණු මං හිතන්නේ එකම සාමාන්‍ය පීරිමොන්ලා තින්නවා. විශේෂයෙන්ම ලොකු ගරු බුහුමනට පත් වුණු පුද්ගලෙක් තමයි මෙතුමන් වහන්සේ. ඉතින් ඒ එතුමන් වහන්සේ තමන්ගේ මේ අවංකව මේ කරපු සේවය නිසා තමයි මේ ඒ සම්මාන ඔහුට කියන්නේ සම්මාන විතරන්නේ මිනිසුන්ගේ ගරු බුහුමන් ඔහුට ලැබුණේ එතුමා මේ එතුමන් වහන්සේ ලැබුණේ. දැන් අපි මුලින්ම කතා කරා මේ අද නත්තල කියන දේ බොහොම වෙලාට වාණිජමය පරමාර්ථයෙන් තමයි මාධ්‍ය තුලින් ගත්තද ඔබ දැක්කොත් අද මාධ්‍ය තුලින් තන්නේ එකම නිකන් අර පාටි සංකල්පයන්නේ. ඒක හැමතැනම මේ මේ ක්‍රිස්මස් කැරොල් ගීතිකා කියන අතරතුරේදී විශේෂයෙන්ම උන් මුල් තැන දීලා තිබෙන්නේ අර හැමෝම එකම සාමයේ එක්තු වෙලා අර ඒක ඇත්තනම අතර අවුරුද්දේ අන්තිම දවස් ටික කීපේ වෙන්නත් ඇති මිනිස්සු ඒක හිතාමතාම ඒ සංකල්පයේ තමන් ගොඩනගා ගන්නත් ඇති. ඒකෙත් වරදක් නැහැ පාටියක් එහෙම දාන එකේත් වරදක් නැහැ. නමුත් අර මූලික ඒ ප්‍රධාන සංකල්පය අඳුර ගන්න ඕනේ. තමන්ට අමවශ්‍යයෙන් එක පුද්ගලයෙකුට හරි බඩගින්න නැති කරන්න ඒ දවසේ පුළුවන් වෙනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. එහෙම කළා තව පාටිගත යන එක ප්‍රශ්නයක් නැහැ. මං හිතන්නේ මං හිතන්නේ මේ නත්තල සහ ඒකට මේ ඒ ඇතෙන්ද සීමාව නෙවෙයි. මං හිතන්නේ මේ හැම ආගමික මේ වැඩසටහන උත්සවයකට උත්සවයකටම ඒක පොදුයි. ඉතින් මේ මට ඇත්තටම එතුමාගේ මේ පියතුමන් වහන්සේ ගැන මේ සඳහන් කිරීමේදී එතුමන් මේ ලියන මේ කවියක් මට මතක් වෙනවා. මේ දිහන් මේ කවිය කියලා තිබෙන්නේ මගේ නත්තල දුගියා බත් කන දාය, මගේ නත්තල වැරහැලි නැති වෙන දාය, මගේ නත්තල ඔබේ දුක සැනසෙන දාය, මගේ නත්තල පව පල්ලියට යන දාය. බොහොම මං හිතන්නේ ගැඹුරු අර්ථයක් සමාජයට යවන්න තමයි ඔහු ඒ කවිය ගීතිකාවකශ නිර්මාණය කළ තිබෙන්නම් බලන තියන්ද අර මං හිතන්නේ මේ අපි නත්තලතුනේ මේ වගේ චරිත පිළිබඳව මාධ්‍ය හොලින් හරි යම්කිසි ප්‍රචාරයක් ලබා දෙනවා නම් ඔවුන් මේ මං හිතන්නේ මේ ගීතිකාවන් නිකන් ගීතිකාවන් ගායනා කරනවට වඩා අපිට පුළුවන් නම් මේ යම්කිසි දැන් අපි පොඩි ළමයි මේ වගේ අපේ මේ වැඩසටහන් බලනවන්නේ. දැන් අපි ලංකාවේ කරන වැඩසටහන් බොහෝ වෙලාවට ළමයි බලනවානේ බොහෝ නිකන් ගීතිකාවක් කරනකොට මං හිතන්නේ මේ ධ්‍යාන අර හැමෝම ඒකට ඇලි ගලි බැලීම සිදු වෙනවා කියලා. යම්කිසි මීට අමතරව මේ ගීතිකා තුලින් කියවුනේ මොනවද, මේකේ සංකල්පයේ තියෙන මොනවද, මේ ගීතිකා ලියලා තියෙන්නේ කවුද, මේ කවි ලියලා මේ නත්තල් ගීත නිර්මාණය කරලා තිබෙන්නේ කවුද, මොන හේතුවක් නිසාද, මේ වගේ යම්කිසි අර උගතුන් පිරිසක් ගෙනල්ලා සංවාදයක් නෙවෙයි සාකච්ඡාවක් ඇති කරා නම් මේක අපේ අනාගත අපේ නමයට විතරක් නෙවෙයි අපේ වැඩිහිටි පරම්පරාවට නම් ලොකු පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. මොකද නත්තලත් එක්කම එන්නේ ඊළඟ අවුරුද්දනේ, තවත් අවුරුද්දා. එතකොට අලුත් අවුරුද්දේ බොහොම මේ වගේ පුද්ගලයන් අසුර කිරීමෙන් සහ ඒ පුද්ගලයන්ගේ ජීවිත මේ ගැන අවබෝධයක් ලබා ගැනීම තුළින් ඔවුන්ගේ අලුත් වසර මේ ලොකු මේ බොහොම උද්‍යෝගයකින් උද්‍යෝගයකින් මේ මුණ දෙන්න පුළුවන්. මම හිතන්නේ අපිට ඔහුට කරන ගරු කිරීමක් වශයෙන් තමයි අපි මේ මේ එතුමා පිළිබඳ යම් කිසි සඳහන් කිරීමක් කරේ. දිහාන් අපි තවත් ගීතයක් මම හිතන්නේ එතුමා සින් රචනා කරපු තෝරගෙන තිබෙනවා. මේ ඉතින් එතුමාගේ පියතුමන් වහන්සේ මම හිතන්නේ අපේ ශ්‍රී ලංකාවේ තුල හැමදාම ජීවත් වෙන චරිතයක්. අපි මේ ගීතයත් අහලා අපි වැඩසටහන කරගෙන යමු. සිලින් ජයකොඩි පියතුමා රචනා කරපු තවත් මීරු ගීතිකාවක් නෙවෙයි ගැත්තන මේ ගීතයක් වශයෙන් පෞසුකාලිනව නිර්මාණය කරන රචනයක්. මේ ඉතාමත්ම මීරි මං හිතන්නේ අපේ රසිකයන්ට අපි අසන්නන්ට ආරාධනා කරන එතුමා පිළිබඳව මේ එතුමා ලියලා තිබෙන ගීතිකාවන් පිළිබඳව යම්කිසි පරීක්ෂණයක් කරන්න කියලා ඔබේ අපේ දුවල පුතාලුන්නත් මම හිතන්නේ එතුමා කරපු සේවයෙන් ලොකු දෙයක් මේ ඉගෙන ගන්න පුළුවන්. දුවල පුතාලා ගැන කතා කරද්දී දිහා නැතරම දැන් ඔබ දන්නවා මේ දවස්වල මේ මම හිතන්නේ ඊයේ තමයි විශේෂයෙන්ම ශ්‍රී ලංකා මේ ලංකාවේ තිබෙන ලොකුම අධ්‍යාපන කඩේම මේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණේ නේද? දැන් ඔබේ මේ කවුරු හරි නේද කාරි කවුරු හරි කරාද මේ සැරේ?
නෑනේ
මං හිතා ඔබත් කරේ ගියරුද්ද කරන්නේ. විශේෂයෙන්ම මේ A level කියන එක මං හිතන්නේ අපි ලංකාවේ ඉන්න කාලේ ලොකු කඩීමක් නේ. ලොකු මහන්සියක් වෙනවා. මේ ලෙවල් උසස් පෙළ මං හිතන්නේ මේ ජීවිත තමන්ගේ ජීවිතේ කොහෙද යන්නේ කියලා මේ නිශ්චය කරන මේ තීරණය කරන කඩීමක්. හැබැයි දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඒ කාලේට ඒ කියන්නේ දැන් අපි කරපු කාලේ සහ ඊට ඉස්සෙල්ලා පරම්පරාවලත් මේ තිබුණේ ඇත්තටම මේ ලෙවලින් පළවෙනි පාර කරපු පුද්ගලෙක් බොහෝ වෙලාවට අවස්ථා තුනේම කරන්න උත්සාහ කරනවා. තමන් මැත්ස් හරි නැත්නම් විද්‍යාංශයෙන් හරි ගණිතාංශයෙන් හරි උසස් අධ්‍යාපනය නැත්නම් කලාංශයෙන් වාණිජ මාංශයෙන් කරාට පස්සේ එක පාරක් කරලා ලකුණු ටිකක් මදි වුණොත් ආපහු දෙවෙනි පාර කරනවා නැත්නම් තුන්වෙනි පාර කරනවා. දැනුත් ඇත්තෙන් මෙහෙම කරන නමුත් අර ප්‍රතිශතයක් විදිහට දැන් එහෙම කරන අඩුයි. මොකද වෙනත් ශේෂ්ඨෝලින් තමන්ගේ අධ්‍යාපනය කරන්න අවස්ථාව මේ උදා වෙලා තිබෙනවා නේද? ඉස්සර වගේ ඇත්තටම එකම තැන හිර වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ලෙවල් උසස් පෙළ කරනවා ඒක ඒ කඩේ විභාගයේ තමන්ගේ ජීවිතයට ඒ පාසන එක හොඳ නින්ද. නමුත් අර එතලින්ම යැපිලා මේ තමන්ගේ ජීවිතේ ගෙනියන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම අද බැලෝ සමාජය තුළ මේ තාක්ෂණ විෂය කියන දේ හැම විෂයක්ම අභිවාර ඉහළට ගිහිල්ලා තිබෙනවා. ඒ තුලින් ඒ තාක්ෂණ විෂය සමග IT කියන මේ විෂය පරාසය ලොකු පරාසයක දිවෙන නිසා ඒ අවස්ථාව ගොඩක් ඉදිරිලා මේ උදා වෙලා තිබෙනවා. මේ දැන් අපි කතා කරොත් දිහා දැන් මට මෙහෙම දෙයක් හිතෙනවා. දැන් අපි දැන් උසස් පෙළ විභාගයේ කොතරම් පුද්ගලයන් ශිෂ්‍යයන් ප්‍රමාණයක් මේ විභාගයට ලියනවද, ඒ ලියන ප්‍රමාණයෙන් කොතරම් ප්‍රමාණයක් ඇත්තටම සුසුකම් ලබනවද විශ්වවිද්‍යාලයට යන්න? ඒ සුසුකම් ලබන ප්‍රමාණයට සුසුකම් නොලබන ප්‍රමාණයට මොකද වෙන්නේ? ඒ වගේ දේවල් මං හිතන්නේ අපි ගොඩක් කාලයක් ඕක ඇත්තටම දැන් හැම වෙලාවෙම දැන් විශේෂයෙන්ම අපි බොහෝ වෙලාවට මේ අවස්ථා දෙ මාධ්‍ය වුණත් අවස්ථාවල් දීලා ගොඩක් කතා කරන මේ පාස් වෙන පුද්ගල ගැන පමණයි මේ භාගයක් ෆේල් වෙන. ඒ කියන්නේ අසමත් වීම තුලින් කවදාවත් කියවෙන්නේ නැහැ දිහන් ඔහු මේ කිසිම මේ අතකින් සාර්ථකත්වයක් නැති පුද්ගලෙක් කියලා නේද? විෂයන් හතරකින් තීරණය කරන්න බෑ පුද්ගලෙකු ජීවිතේ මොකක් මොන වගේද කියලා. මොකද සාමාන්‍යයෙන් අපි දැන් බොහෝ වෙලාවට අපි ගණිත අංශය තෝරගත්ත කියමුකෝ බොහෝ වෙලා අපි දකින අපේ මිතුරුනි තිය සමානට අපේ දැන් ඒ කාලේ දැන් අපි මොකක් හරි ගණිත විෂයන් තෝරාගන්නේ සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ හොඳට සමත් වීම තුලින් අපි ගණිත විෂය තෝරගන්න නැත්නම් විද්‍යා විෂයන් තෝරගන්නවා. නමුත් ඔහුගේ ආසාව සහ ඇත්තටම හැකියාව තිබෙන්නේ වෙනත් විෂයක තියෙන්න බුණා. ඒක ඇත්තටම මේ කලා විෂයත් එක්ක ගොඩක් සම්බන්ධයි. මොකද කලා විෂයට මේ සංගීතයට ගොඩක් ඇල්මක් මේ නර්තනයට ගොඩක් ඇල්මක් කරන පුද්ගලයන් මේ එහෙම ඒකට එච්චර මේක මේ කලාව කියන්නේ හොබි එකක් විදියට තමයි තාමත් ලංකාවේ තිබෙන්නේ නේ. ඒක ඇත්තටම ඊට දැන් අපි ඉන්දියාව වගේ රටක මේ කලා විෂයන් කියන්නේ මේ කලාකාරය කියන්නේ ලොකු ගෞරවයක් තියෙන පුද්ගලෙක්. ඉතින් අර එහෙම තියෙන හින්දා බොහෝ වෙලාවට අර තමන් අන මේ තමන්ට හැකියාව තියෙන පැත්තේ නැතුව වෙනත් ගමන් මාර්ගයක් තෝරා ගැනීම තුලින් තමන්ගේ ජීවිතයේ යම් කිසි මට්ටමකට පසුබෑමක් පසුගාමී වෙන තත්ත්වයක් තිබෙනවා. අපි මට හිතෙනවා මේ දයන් මේ පිළිබඳ පොඩක් සමීක්ෂණයක් කර බලන්න හිතුවා. මම පොඩක් ස්ටැස් ටිකක් බැලුවා මේ සමීක්ෂණ මේ කියන්නේ දත්ත බැලුවා 2012 මේ උසස් පෙළ විභාගයට මේ ලියලා තියෙනවා සිසුන් 233,634ක්. ඒකෙන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශය ලබා ගන්න සමත් වෙලා තිබෙන්නේ 144,745යි. ප්‍රතිශතයක් විතර ගත්තොත් 61.95යි. ඒ කියන්නේ 40%කට ආසන්න ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයකට යන්න අවම සුසුකම්වත් ලැබල නැහැ. ඒ කියන්නේ අසමත් වෙලා තිබෙන්නේ. සමහරුන් දෙවෙනි අවස්ථාව තුන්වෙනි අවස්ථාව කරනවා. නමුත් සමහර බොහෝ වෙලාවට අර අපි නොසලකා හරින පුද්ගලයන් බවට පත් වෙනවා. ඉතින් ඇත්තටම අපේ රජයේ සහ මේ වගකීම්යන් අවධානය යොමු කරන්න ඕනේ මේ වගේ පුද්ගලයන් ගැන. ඇත්තටම දැන් මම ඊට පස්සේ මේ 2013 241,629ක් මේ විභාගෙට මුහුණ දීලා ඒකෙන් සුසුකම් ලැබලා තියෙන විශ්වවිද්‍යාලයට යන්නේ 140,993යි. ප්‍රතිශතයක් විදිහට 58.35යි. ඒක අඩු වීමක් වෙලා තිබෙන්නේ. ඊට පස්සේ 2014 247,376ක් ලියලා තිනවා. ඒකෙන් සුසුකම් ලැබලා තියෙන්නේ 10149489 ප්‍රතිශතයක් විදිහට 60.63. 2015 255,191 ලියලා ඒකෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබලා තියෙන්නේ 155,447 ප්‍රතිශතයක් විදිහට 60.91. ඊට පස්සේ 2016 කියන්නේ මේ ගිය අවුරුද්දේ 258,193 ලියලා එන් සුසුකම් ලැබලා තියෙන විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්න 160,520 ප්‍රතිශතයක් විදිහට 62.17. දැන් අපි 2012 ඉඳන්ම මේ 2016 වෙනකම්ම දත්තවර්තන කිව්වේ 2017 තාම මේ එළියට ඇවිල්ලා නැහැ දත්තවර්තන සියලුම දේම. නමුත් අපිට මේ පෙරෙන්න තියෙන කාරණේ තමයි 160 ගණන් වල තමයි මේ ප්‍රවේශය ලබන්න අවම සුසුකම් මට්ටම හරිය ලැබිලා තිබෙන්නේ. අපි දැන් කතා කරන්න ඕනේ ඇත්තටම දැන් මේ මම ඇත්තටම මේ 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 ළඟදී මම හිතන්නේ අන්තර්ජාලයේ කියවද්දි දැක්කා මේ මේ දයන් මම හිතන්නේ ඒක වැරද්දක්. මොකද දැන් විශාල තරගයක් තිබෙනවා මේ විශේෂයෙන්ම මේ අපි කතා කරමු ජීව විද්‍යාංශයේ මම දන්නේ නැහැ ළමයි ඇත්තටම ලොකු තරගයක් මේ ලංකාවේ තිබෙනවා. ඒක ඇත්තටම මේ අර අනිත් බාහිර ක්‍රියාකාරකම් වලට හැකියාව තිබුණත් යොමු නොවන්න අවස්ථාවක් මේ මට්ටමකට පැත්තලා තියෙන මේ තරංකාරී අධ්‍යාපන ක්‍රමය නිසා අපි ඇත්තට මේ ගිය වැඩසටහන වල කතා කරා. විශේෂයෙන්ම ශිෂ්‍යත් ඉඳන් දෙකවසේ ළමයාගේ ඉඳන්ම මේ තරංකාරීත්වයේ තියෙන ඇත්තටම අපි ලංකාවට ගියාට පස්සේ මේ ක්‍රීඩා ක්විටෙනිකවා ළමයෙක් නෑද ඒ තත්ත්වයට පත් වෙලා තිබෙන මේ මේ පන්ති ඇත්තටම අවතර නිවාඩු දවසේ පන්ති තිබෙන නිසා කොහොමරි මේ කියන්න උසාගත්තේ මේ උසස් පෙළත් එක්ක මේ තියෙන තරංකාරී මට්ටම නිසා ඇත්තනම මේ 40% ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයට යන්න මේ සුසුකම් නැති වෙලා තිබෙනවා. සහ දැන් මේ තවත් කාරණයක් තමයි දැන් අපි ගත්තොත් ජීව විද්‍යාංශයෙන් මේ මං හිතන්නේ උසස් පෙළ මේ සැරේ මං හිතන්නේ සුජාතා විද්‍යාලයේ සුසුවියක් තමයි මේ ජීව විද්‍යාංශයෙන් මතන් ලැබලා තියෙන්නේ. ඇත්තනම් සුභපතන් වූ විශේෂයෙන් මේ මේ විශාල ජයග්‍රහණයක් ගත්ත ශිෂ්‍යයන්ට මේ කොළඹ දැන් සාමාන්‍ය ජීව විද්‍යාංශයෙන් ඒ කියන්නේ මෙඩිසින් මේ මේ වෛද්‍යංශයට තෝරගන්නේ ලංකාවෙම තියෙන විශ්වවිද්‍යාල කීපයක් තිබෙනවානේ. ඒ විශ්වවිද්‍යාල තෝරගන්න මේ මුළු සුසු සංඛ්‍යාව 1400යි. ධ්‍යාන මේ මේ දැන් කොළඹ වගේ ප්‍රදේශයක මේ මන් දැක්ක මේක එක මේ අන්තර්ජාලයේ දැක්කේ මේ මේ සිසුවා ඔහුට ඒ තුනක් තිබෙනවා. සම්මාත ඒ සම්මාත තුනක් තිබෙනවා. නමුත් ඔහුට මේ වෛද්‍යංශයට යන්න අවස්ථාවක් නැහැ කිසිම කැම්පස් එකක. ඉසිස්කෝ එක හඩුවින්ද. නමුත් මං හිතන්නේ ඒ තුනක් ලබා ගන්න කොච්චර කැපීමක් කරන්න ඕනේ නේ. මං හිතන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේ තුනේ යම් කිසි කක් හරි කොහේ හරි අඩුවක් තිබෙනවා. මට නම් තේරෙන විදිහම දැන් අපි වෙනම දිස්ත්‍රික්ක එකක් ගත්තොත් ඇත පලාතක දිස්ත්‍රික්කයක ගත්ත සමහර අවස්ථාවෙදී B2100කින් ගිය ළමයින් ඉන්න. මං කියන්නේ ඇත්තටම ඒ දුෂ්කර කම තිබෙනවා. ඒක අපි ඒක පිළිගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි මොනරාගල ඒ වගේ ප්‍රදේශයකින් ඇත්තටම ලොකු මේ උත්සාහයක් දැල්ලා තමයි ඒ වගේ මේ ප්‍රතිඵලයක්වත් ගන්නෙ. නමුත් අපි බැලුවොත් මේ A3ක් ගන්න ළමයෙකුට විශ්වවිද්‍යාලයට යන්න බෑ කියන්නේ ඇත්තටම කොහේ හරි අඩුපාඩුවක් තියෙනවා. මොකද ඔහුට මේ මේ දැන් මේ වෛද්‍ය විශේෂයක් කරන්න බැරි නම් කාටද පුළුවන් නේද? දැන් බොහෝ වෙලාවට අපි මේ කතා කරනවා මේ සයිටම් පිළිබඳව මේ පෞද්ගලික මේ විශ්වවිද්‍යාල ඇති කිරීමෙන් සිදුවන හානිය පිළිබඳව. මම ඇත්තටම මේක මේ හානියක් විදිහට සැලකන්නේ නැහැ. ඒක මගේ පෞද්ගලික මතය. නමුත් මේ ඒ වගේ ප්‍රශ්න වලට හොයන්න බලන මම හිතන්නේ රජයේ විසින් මේ වගේ මේ ළමයින් දැන් ඒ ළමයා ආපස්සට විභාග කරනවා. ඒ කියන්නේ මට හිතෙන එක අනවශ්‍ය දෙයක් කියලා. දැන් අපිට ඉසෙට්කෝ එක තියෙන්න ඕන. මට මගේ පෞද්ගලික මතයක් විදිහට මේ ඉසිස්කෝ එක තිබුණාට කමන්නේ මේ A3ක් වගේ සාමාර්ථයෙන් ලැබෙන පුද්ගලයෙක් ඉසිස්කෝ එක මදු වුණත් මං හිතන්නේ මේ විශ්වවිද්‍යාලේ වරම උට ලැබෙන්න ඕන. මොකද 75කට වඩා වැඩි හැම විශ්වයකින් මොකක් ගන්නවා කියන්නේ නේද?
C3ක් අරගෙන වෙන පරාතකින්
ඔව් B2100 එක මං දැක්ක එක මේ මොනරාග දිස්ත්‍රික්කේත් ඒ කියන්නේ මේ මම දැන් මොනරාග දිස්ත්‍රික්කේ වගේ ගත්තොත් මේ ධ්‍යාන ඇත්තරම පන්තියකට යන්න ලොකු දුරක් යන්න ඕන. සාමාන්‍යයෙන් පයින් යන්න තියෙන ලොකු දුෂ්කර ගමනක් ඇත්තනේ. ඒ සුසුසුයන් කරන මේ කැපවීම කිසිම විදියකට අපි හැලුවට පත් කරන්නේ නැහැ. නමුත් මම කතා කරොත් දැන් ඒ සිසුන් දෙනා අත් බැලුවොත් දැනුම අර පුද්ග මේ ඒ තුනක් ගන්න සිසුවාගේ වැඩි අනිවාර්යෙන් නේ. ඉතින් ඒ සිසුවාට දැන් ඒ වගේ දේවල් හින්දා සාමාන්‍යයෙන් මේ ඒ තුනක් ගත්ත සිසුවා ලොකු කලකිරීමකට පත් වෙනවා. ඉතින් මට මේ දේ කළා ඉතින් මට දෙයක් කරන්න බැන්න බොහෝ වෙලට පෞද්ගලිකව දන්නවා ඔහුන් මේ පිටරට විදේශවල අධ්‍යාපනයට යනවා. මොකද ඉතින් ඒ වගේ මොකද අනිත් විශ්වවිද්‍යාල ඕවගේ පුද්ගලයන් මේ ඉස්මුදුණින් පිළිගන්න සූදානම් වෙලා ඉන්නවා, විශේෂයෙන්ම ශිෂ්‍යත්වයකුත් එක්ක නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක් තිබිලා ඉතින් ඔවුන් ගිහිලා බොහෝ වෙලාවට තමන්ගේ මව්බිමට එන්නේ නැහැ නේ, අධ්‍යාපනය ලැබලා ඉතින් විදේශවලම මේ තමන්ගේ ජීවිතය ගෙන යන්න කරනවා. ලොකු කලකිරීමක් එක යන හින්දා, මේ ලොකු කලකිරීමක් එක යන හින්දා ඇත්තටම අපිට ලැබෙන්න තිබුණු සම්පතක් මේ බුද්ධි ගලණය තුළින් අපේ රටෙන් වෙන් වෙලා යනවා. ඉතින් මේ ගැන අපිට මතක් කිරීමක් කරන්න හිතුණා අධ්‍යාන. මේ අපගේ ඇත්තටම කාලේ අවසාන කොටස තමයි යන්නේ. අපි පුංචි ගීතයකට යමු. ඔව්, පුංචි ගීතයට ගිහිල්ලා අපි මේ වැඩසටහනේ අවසාන කොටස කරගෙන යමු. මම හිතන්නේ අපේ මේ කාල වේලාව අපි ඉතුරුත් වඩා වේගෙන් ඔව් ගලාගෙන ගියා. ඒ සමග අසනනි අපිට ලැබිලා තියෙන කාලය බොහොම ශීඝ්‍රයෙන් ගිවිලා යනවා. ගිවිලා ගියා. ඉතින් අද අපි වැඩසටහන සම්බන්ධයෙන් පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ අපි මේ වැඩසටහන තුළින් යම් සිද්ධි දෙයක් ඔබේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන් වුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ලබාවන අලුත් අවුරුද්ද ඉතාමත් සාර්ථක අවුරුද්දක් වෙන්න කියලා අපි සීසර් ලංකා සංවිධානයත් අපි යෝන් පීඑස් අපේ තරුණ සංවිධානයත් එකතු වෙලා ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා. අපි තවත් දවසක හම් වෙන බලාපොරොත්තුෙන් අපි ඔබෙන් සමු ගන්නවා. මම චාමික.
මම දියා.
අයබෝන්.
දෙරණ මකා තන කබල කකා සිංහයෝ සිංහ තිහෙතෙරින් සිහ රතුනට දාහු සිංහ පැටා තුටුවෙද අනුනගේ ඉඳුලින් තුන් එලේ කැල තුල සිංහ පැටා මැදුම් රට අතර ගොසින් කොටු කර යදලින් ඇති සිංහ පැටා විලිවැද යති දැක අප ධජයේ